T.K. Jayasundara, yes, your time starts now. You have 10 minutes.
Garu niyojya kathanayakathumani ape singala bhashave kathawak thiyena waram meek ewillla bila 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 anith ayata challenge karapu eka. Mithana dan poddakata kalin meek wage bila 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 ewillla me rate me mechchara sujatha vyaparikata challenge karanawa ape thiyena banku ginun tika eliyata danna kiyala. Mata peenne ara meeyai kathawa wage tamai. Dan etakota me 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 okkoma සියලුම ජරාවැඩ කරලා 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 මේරටේ මේ දේශපාලන ව්‍යාපාර ඉවරලා ඇවිල්ලා දැන් අපට කියනවා අපේ ගිණුම් ටික එළියට දාන්න. අපි කියන්නේ අපේ ගිණුම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් යන්න පොලිසිය තියෙනවා බයිබරි එක තියෙනවා ඒවට කියලා පැමිණිලි කරන්න අපි ලැස්ති ඕන වෙලාවක ඉදිරිපත් කරන්න. නැතුව මේ මෙතන ඇවිල්ලා කෑ ගහලා මෙහෙමද කරලා බෑ. නීත්‍ය අනුකූල වැඩ කරන්න. ඒකට බෞරුෂයක් නැත්තම් අපි මොකද්ද කරන්නේ? ඉතින් ගරු සභාපති ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි අපි අද කතා කරන්නේ 69 අංක 1 දරන ආනයනපන පනතේ යටතේ අපු අපේ මේ ජුනි 23 වෙනිදා මේ මාසේ ඒක සැප්තැම්බර් 30 දක්වා දික් කර ගැනීම සඳහා වෙච්ච සාකච්ඡාවක්. ඉතින් මේක අපි කතා කරන වෙලාවෙත් අපි කතා කරන්න වෙලා තියෙන්නේ අපේ රටේ අවුරුදු ගාණක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ මේ සමාජයේ බිඳවැටපු එකේ ප්‍රතිඵලයක් විදියට ආපු සිදුවීමක් තමයි මේ අපි කතා කරන්නේ. ඉතින් ඒ නිසා අපිට දැන් කතා කරන්න වෙලා තියෙන්නේ මේ වගේ තාක්ෂණික කාරණාවකට වඩා එහා ගිය මහා දැවැන්ත දේශපාලන ගමනක් ගැන දේශපාලන පෙරලියක් වෙච්ච එකක් ගැන. ඉතින් අපි දන්නවා දැන් අපි මේ කතා කරන මොහොත වෙනකොට අපි ඇවිල්ලා අවුරුද්දයි. ඒ අවුරුද්ද තුළත අපේ සමාජය ආව තැන කොතනද තිබුණ තැන මොකද්ද ඒ පිළිබඳ සාකච්ඡාවක් මේ සමාජයේ තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට කෙලියෙන් කෙටියෙන්ම කියන්න තියෙන්නේ මේ වසර දෙක ඇතුළත අපි අපේ ආර්ථික දර්ශකවල ඉතා ඉහළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්වලා තියෙනවා. අපි 2024 දෙවන කාර්තුවේ 4.1ක් තිබිච්ච එක අපි දැන් 2025 දෙවන කාර්තුවේ 4.9 දක්වා වර්ධනය වෙලා තියෙනවා. අපේ ඩොලර් සංචිතයේ 6.2 දක්වා වැඩි වෙලා මේක ඉලක්කය 7ක් දක්වා අපි වේගයෙන් දැන් මේක ගමන් කරමින් තියෙනවා. ඉතින් අපි මේ වගේ ගත්තට පස්සේ හැම තැනම අපේ දර්ශක ටික හැම පැත්තෙම අපේ ඉහළ මට්ටමක තියෙනවා. ඒකට ඉතින් පස්සේ අපි දැත්තරම අපි මේ පහුගිය අවුරුද්ද ගත කරේ කුමක් සඳහාද? පසුගිය අවුරුද්ද ගත්තෙම අපි මේ රට ස්ථාවර කිරීමේ අවුරුද්ද හැටියට. දෙවෙනි එක අපි මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමේ වසර හැටියට. තුන්වෙනි එක තමයි ජාත්‍යන්තරය දිනා ගැනීමේ වසර හැටියට. ඉතින් ඇත්තරම දැන් ගත්තට පස්සේ අපි අවුරුද්දකට පස්සේ බලනකොට අපි මේ රටේ ආර්ථිකය ස්ථාවරලා තියෙනවා. මොකද අපේ මේ විපක්ෂය අය ඡන්දෙට කලින් කිව්වේ මේක ඩොලර් එක රුපියල් 400 දක්වා යයි කියලා. එහෙම කියපු අයට දැන් මේක දරා ගන්න බෑ. අපි විශ්වාසයේ ජනතාවගේ විශ්වාසයේ දවසින් දවස එනවා. මොකද අපි හොරු අල්ලන්නේ නැහැ කියලා තමයි විවේචනේ තිබුණේ. දැන් ක්‍රමක්‍රමයෙන් නීතිය ක්‍රියාත්මක වෙනකොට දැන් කලබල වෙනවා. ජාත්‍යන්තර ව්‍යාපාර ජාත්‍යන්තර රටවල් අපිව ගෙන්නනවා, අපිත් එක්ක සාකච්ඡා කරනවා, ආයෝජකයෝ වෙනවා. දැන් මේව දරා ගන්න බෑ. දැන් අපි මේ අපි අපේ ජයග්‍රහණය බලන්නේ අපි හතුරාගේ දෝෂාරෝපණයෙන් තමයි. මොකද මිතුරා කියන එකට වඩා අපිට සතුරා කලබල වෙනවා නම් අපි ජයග්‍රහයි බව අපිට පේනවා. ඉතින් ඒ නිසා අපි හතුරා මෙච්චර කල් මේ රට දූෂණය කරපු විනාශ කරපු අය බණිනවා කියන්නේ දෝෂාරෝපණය කරනවා කියන්නේ අපේ ගමන සාර්ථකයි කියන එක. ඉතින් ඒ නිසා මට පේන්නේ මේ ඉදිරියේ පෙළ අසුන්වල ඉන්න අය අපිට බණිනකොට ඇත්තටම අපිට සතුරක් දැනෙනවා. එහෙනම් අපි මෙච්චර කල් ගිය ගමන වෙනස් කරලා තියෙනවා කියන එක. ඊට පස්සේ අපි දැන් මේ ඊළඟ අවුරුද්ද දැන් අපේ ඉදිරි ගමන යන්නේ මේ රටේ නව වසර අපි ආර්ථික පිබුදන වසරක් විදිහට මේකේ ආර්ථිකයේ නව පිම්මක් පයින වසරක් විදිහට ඒකට අපිට විශේෂයෙන්ම මේ මොහොතේ මේ ඊයේ දවසේ ඇතුළත ජනාධිපතිවරයා අපේ ජනාධිපති සහෝදරයා ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කතා කරන්න ඒ වෙලාව ලැබීමත් ඇත්තටම විශේෂ අවස්ථාවක්. ඉතින් ඒක ඇතුලේ අපි දකිනවා ජනා ඒ කතාව ඇතුලෙත් අපි මේ රටට ලෝකෙට ඉතාම ආදර්ශයක් දීලා තියෙනවා ඒ සාකච්ඡාව ඇතුලේ. ඒ සාකච්ඡාව ඇතුලේ අපි විවිධ අවස්ථාවල මේ රටේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරය බැඳිච්ච මහා දෙවන්ත ප්‍රශ්න ටික අපි කතා කරලා තියෙනවා. ඇත්තටම දුප්පත්කමට එරෙහිව සටන පිළිබඳ ජනාධිපතිතුමාගේ කතාවේ කියවුණා. ඉතින් ඒ කතාව කවුරුත් අපි පිළිගන්නවා. ඒ කතාව ලෝකෙම පිළිගන්නවා. ලෝකයේ අතිබහුතරයක් රටවල් සීවස් ගානක් තිස්සේ අත්විඳින නොනවතින සහ අතිශය වේදනාබර අර්ගලය ලෙස දුප්පත්කම හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. එය විවිධ මුහුණු වලින් එන බිහිසුණු සතුරෙක් වන අතර අප මේ සමුළුවේ රැස්ස සිටින මොහොතේ මාද ඇතුළු මේ සෑම නියෝජ්‍යයකම රටවල අඩුවැඩි වශයෙන් සැලකිය යුතු දරුවන් පිරිසක් කුසගින්නේ සිටිනවා. දැන් ලෝකෙම ප්‍රශ්නයක් කතා කරනවා. ඒක අපේ රටටත් පොදුයි, වෙන්ඩටරලොත් පොදුයි. ඒකද අපේ රටෙත් දැන් අපි මේ දුප්පත්කම නැති කිරීමේ ව්‍යාපාරය ඇතුළේ දැවැන්ත වේගයෙන් වැඩ කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ, කර්මාන්ත ක්ෂේත්‍රයේ, සංචාර ක්ෂේත්‍රයේ ඒ හැම ක්ෂේත්‍රයකම විශාල ජයග්‍රහණ ලබන්න අදාළ යටිතල පහසුකම් ටික ඔක්කොම හදලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අපේ ප්‍රදේශවල අපි මේ සංඛ්‍යාලය කරන නෙමෙයි කියන්නේ. ඔබ බලන්න යන හැම පාරක් අයිනෙම බලන්න එස්කවේටරයක් දාලා ඇලවේලි සුද්ධ කරලා ඇලවේලි හදලා කුෂිකා ගොවියා කුඹුරට වස්සන්න කුඹුරේ එයාගේ ප්‍රශ්න ටික විසඳලා දෙන වැඩ පිළිලකට අපි ගිහිලා තියෙනවා. ඒක යන තැනම දැන් ගොවියෝ මේ කන්නේ විශාල වශයෙන් දැන් කුඹුරු වවන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ නිසා අපි දකිනවා මේක ඇත්තම මහපොළොවේ කෘෂිකර්මාන්තයට අදාළ හොඳ පහසුකම් හැදිලා තියෙනවා. ඊට පස්සේ අපිට දකිනවා මේ ජනාධිපතිතුමාගේ කතාවේ කියුණා මේ පාතාලය පිළිබඳ ප්‍රශ්නය, මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය, දූෂණය පිළිබඳ ප්‍රශ්නය, මේ ඔක්කොම මේ සමාජයේ ආපස්සට හරවපු ගමනක්, ආපස්සට හරවන්න හේතු වෙච්ච කාරණයක්. ඉතින් මම දැන් ඊයේ පෙරදා අයිය බැලුවා 2019 අන්තරාගාර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ වාර්තාවක් තියෙනවා. මහාචාර්ය සමන් අබේසිංහ මහත්තයා තමයි මේක ලියලා තියෙන්නේ. මේක ඇතුලේ හැබැයි ඔක්කොම වාසනාවට මන් දන්නේ, අවාසනාවට දන්නේ දේශ නියෝජ්‍ය පොලිස් ප්‍රතිදේශ බඳු තෙන්න කොනුත් ඒ කමිටුවේ ඉන්නවා. ඉතින් මම හිතනවා මේකෙන් එන වාර්තාව හරි කියලා. මොකද කුඩු ගැන මද්ද්‍රව්‍ය ගැන එතුමාට හොඳ අවබෝධයක්ත් තියෙන නිසා. ඉතින් ඒ නිසා බහුල මේක කියනවා බහුලව මහවිනාවන 2019 කියන්නේ 18 දක්වා තොරතුරු වලින් බහුලව භාවිතාවන මද්ද්‍රව්‍ය ගංජාවන අතර 14 වැඩි ජනගහන 1.9ක් පාවිච්චි කරනවා කියලා. ඊට පස්සේ මේ වගේ තොරතුරු එනවා 14 වැඩි ජනගහනෙන් 0.6යි හෙරොයින් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා මද්ද්‍රව්‍ය භාවිතයේ ඉහළ ව්‍යාපෘතියක් තියෙන බස්නාහිරයි කොළඹ දිස්ත්‍රික්කයයි 2018 වසරේ වැඩිම කිලෝ ගණක් අරන් තියෙන 739 අතර උගුර අරන් තියෙන්නේ මේ 2018 වෙනකොට. හැබැයි ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න 2018 න් පස්සේ අයිස් පිළිව සිදුවීම් 257යි. හැබැයි 2021 වෙනකොට මේක සිදුවීම් 13000 දක්වා වැඩි වෙනවා. කවුද ඒ කාලේ ප්‍රාදේශීය පාලනය කරේ? ওই පාලනය කරේ ওই එක්සත් ජාතික පක්ෂය, ඊට පස්සේ පොදු ජන පෙරමුණ, ওই ඔක්කොම එකතු වෙච්ච ව්‍යාපාර කට්ටිය තමයි ඔක්කොම එකතුලා පාලනය කරේ. 257 දීලා 13 දක්වා වැඩි වෙලා තිනවා. ඉතින් ඒ වගේ ඇවිල්ලා දැන් 2024-25 වෙනකොට කන්ටේනර් රෝලින් අයිස් ගේන තත්තරපත් කරලා තියෙනවා මේගොල්ලෝ. දැන් අපිට තමයි ඒව අහුවෙන්නේ. ඒගොල්ලන්ගේ වැඩපිළ අපි තමයි දැන් මේ අපේ නීති අනුමත ගෙන්නන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා මට මේ කතාවේදී යම් සාකච්ඡාවක් ගන්න ඕන වෙලා තියෙනවා. මොකද ඇයි මේ පාතාලය ඒකත් එක්ක බැඳිච්ච මද්ද්‍රව්‍ය, ඒකත් එක්ක බැඳිච්ච දූෂණය මේක කොහොමද අපේ රටේ වර්ධනය වුණේ කියලා. මොකද මෙතන මේකින්ද මේක අපිට මතකයි 74 කලින් අපේ රටේ නිකන් චොප්ප කෙනෙක්, මඩු සිරා කෙනෙක් ගැන විතරයි කතා කරේ 70 දශකයේ මුල හරියේ. හැබැයි ඊට පස්සේ අපි මතකයි මේ ජේ.ආර්. ජයවර්ධන පාලනය ඇතුලේ ගෝනවල සුනිල් කෙනෙක් ගැන කතා කරනවා. ගෝනවල
සුනිල් ටීකේ ජයසුන්දර, you have 2 more minutes.
රාජ්‍ය පාලනයේ හිටියා. එතකොට මේගොල්ලෝ ඊට පස්සේ ආයි ශාර් ප්‍රේමදාස සොත්ති උපාලි යුගයක් තිබුණා. ඒ කාලේ ප්‍රේමදාස ජනාධිපතිවරයා පාලනය කරනකොට සොත්ති උපාලි ගැන කියවෙනවා. ඊට පස්සේ චන්ද්‍රිකා නෝනා එන චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනි ඉන්න කාලේ බැද්දගාන සංජීව ගැන කියනවා මේ පාතාලේ සහ පාලකයන්ගේ සම්බන්ධකම්. ඊට පස්සේ එනවා කුරාන් සාටක යුගයේ, කුරාන් සාටක යුගයේ අපච්චි ඉන්න කාලේ ඒ කාලේ මේක. ඊට පස්සේ කතා කරනවා මේ රටේ ඉන්න පාතාලෙත් එක්ක සම්බන්ධ වෙච්ච හැටි. ඊට පස්සේ එනවා බේබිගි යුගයේ, බේබිත් ඉන්න කාලේ ඒ බේබි එක්ක මේව සම්බන්ධ වුණේ කොහොමද? මේ සම්පූර්ණ මේක ඉතිහාස කතාවක්. ඊට පස්සේ තව විශේෂ වැඩක් කරා මේ යුගයේ ඇතුලේ, මේ සාටක යුගයේ ඇතුලේ. ඒක තමයි දේශපාලනයට කරපු ලොකුම හානිය. ඒ තමයි අපේ රටේ පක්ෂ කියලා જાතියක් තිබුණා. ඒ පක්ෂවල තිබුණා මධ්‍යම කාරක සභාව තිබුණා, දිස්ත්‍රික් සංවිධාන තිබුණා, දිස්ත්‍රික් සංවිධායකයෝ හිටියා, ආසන සංවිධායකයෝ හිටියා. හැබැයි මේ සාටක යුගයේදී දිස්ත්‍රික් සංවිධායකයන්ගේ බලය අයින් කරලා, ආසන සංවිධායකයන්ගේ බලය අයින් කරලා කෙලින්ම තමන්ගේ වලව්වයි ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවයි සම්බන්ධ කරගත්තා. එක එක බලකා හැදුවා, බ්ලූ බලකා හැදුවා. ඒ බලකා වලට ගැට ගැහුවා සම්පූර්ණ ගමේ ඉන්න මන්ත්‍රීවරයා. ඊට පස්සේ ගැලවිලා අර සංවිධාන යාන්ත්‍ර බිඳ දැම්මා. දිස්ත්‍රික් සංවිධානත් ඉවරයි, ආසන සංවිධානත් ඉවරයි. ඒ නායක තමන්ට අභියෝගයක් වෙයි කියලා හිතපු ආසන සංවිධායකයෝ දිස්ත්‍රික් නායකයෝ කපලා දැම්මා. ඒ නිසා දේශපාලන පක්ෂ කියන ඒවා විකෘති කරා. ඒ නිසා දැන් මෙතන ඉන්නවා අපේ විපක්ෂ නායකතුමා, අනිත් අර අනිත් පක්ෂවල නායකයෝ කතා කරනවා බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන. හැම වෙලෙම මොර දෙනව එළියට ගිහිල්ලා බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන. මොන බහුපක්ෂද? ඒ පක්ෂ යාන්ත්‍ර විනාශ කරේ ඔන්න ඔය බලකාය වල ටිකත් එකතු වෙලා, ඔය සාටක යුගෙයි ඔය කණ්ඩායම එකතු වෙලා තමයි. ඉතින් ඒ නිසා ඒ විනාශේ ප්‍රතිඵල තමයි අද පක්ෂ කියන જાති නෙමෙයි තියෙන්නේ, කල්ලි කණ්ඩායම් තියෙන්නේ, අබලි දෙබල විපක්ෂ තියෙන්නේ, කැබලි කැබලියෝ තියෙන්නේ. මේවා නිසා මේක සරල නෑ.
ටීකේ
ජයසුන්දරයෝ විනාශ කරේ ඔන්න ඔය කණ්ඩායම. නිසා ඒක තප්පර විනාඩියක් දෙන්න කරු කතානායකතුමනි. ඉතින් මෙන්න මේ දූෂිත දේශපාලනයත්, දුප්පත්කමේ වර්ධනයත්, රට ණය වීමේ වර්ධනයත් සමානුපාතිකයි. අරකට සමානුපාතිකයි මේ ටික. ඒ නිසා දැන් අපි මේ යුගයක් විනාශ කරලා මේක අනිත් පැත්ත හැරෙව්වා. මෙරටේ ජනතාව අරගල කරලා මෙරටේ ජනතාව පහුගේ ඡන්දෙන් බලය දීලා නව පාලනයක් හදලා මේ විනාශ කරේ ඒක. දැන් නව යුගයක්. ඒ යුගයේදී පරණ සංස්කෘතියේ ඉන්න කට්ටිය ටික දැන් කලබල වෙලා. එහෙම බණින් අපිට මෙතන ඇවිල්ලා මේ විවේචනය කරන්න නැත්නම් පුදුමයක් තමයි. මේක අනිවාර්ය දෙයක්, අහම්බයක් නෙමෙයි. මේ වේදිකාව මේ ඉස්සරහා විපක්ෂය ඉඳගෙන මේ අපිට බණින ඒවා, මේ අපිට කියන ඒවා, ඔව අනිවාර්යයක්. ඇයි? අල් නව සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ ඒගොල්ලෝ. අලුත් එකට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා නිතරම ඉන්නේ වෛරකින්, මේ ජනතාවට වෛරකින්. ඇයි? ජනතාව අපේ බලයපත් කරපු කෙන වෛරකින් වැඩ කරන්නේ. ඒ වැඩ වෛරය පේනවා මෙතන. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපට
can you please wind up?
ජාත්‍යන්තර මිනිහාගත්ත මේ වෙලාවේ අපේ රට නව පිබිදීමක් ගන්න හදන වෙලාව. ඒ නිසා අපට විපක්ෂයේ බයිල වැඩක් නැහැ. මේ රටේ ජනතාව අපිත් එක්ක ඉන්නවා කියන කාරණේ මතක් කරමින් මගේ වචන සිහිපෙමින් අවසන් කරනවා.